පූජ්‍ය පිටිගල ගුණරතන හිමියන්ගේ ධම්ම දෙසුමේ දෙවන අදියර දැන් ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමින් වහන්ස.
හොඳයි, දැන් අපි කාලයේ බොහොම ඉක්ම ගිහිල්ලා, කාලයේ බොහොම වටිනවා, බොහොම ස්වල්පයයි ඉතුරු වෙලා තියෙන්නේ. අච්ඡෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණ අනුපුබ්බං ජහಂತಿ ඒතං බයං මරණේ පෙක්කමානෝ ලෝකාමිසං පජහේ සන්තපෙක්ඛෝ. මේ තප්පරෙන් තප්පරේ ගෙවෙමින් කාලය ගෙවිලා යනවා. කාලය ගෙවිලා යනවා කියන්නේ මරණය කරා යන එකට. මරණයටපත් වෙනවා කියලා කියන්නේ මේ ලබන්න තියෙන මහා ප්‍රතිඵලයයි අහිමි වෙන්නේ මරණයත් එක්ක. මේ ලබන්න තියෙන මහා සංසිඳීම මරණයෙන් වෙහිලා යනවා. ඊට කලින් අපි උත්සාහවත් විය යුතුයි. හොඳයි, සාදුනාදයක් පවත්වන්න කවුරුන්. වාසනාවන්ත කාරුණික පින්වත්නි, දැන් අපි කාමාශව භවාශව කියන ආශ්‍රව පිළිබඳව කිසියම් වූ දැනුමක්, අනුමාන දැනුමක්, ස්වල්ප වූ දැනීමක් ඇති කරගත්තා. ඊළඟට තවත් ආශ්‍රවයක් තියෙනවා, දිඨාසව කියලා. දිඨාසව මේ සබ්බාසව සූත්‍රේ නම් මේ දිඨාසවය කියන වචනේ යෙදෙන්නේ නැහැ. සබ්බාසව සූත්‍රයේදී දිඨාසව කියන වචනේ නොයෙදෙන්නේ සෝතාපන්න මාර්ගයෙන් දර්ශන ඥානයෙන් ඉදිරියට යා යුතු මඟ මෙහි කියවෙන නිසා. සෝතාපන්න වෙනකොට දිඨාසවේ දුරු වෙනවා. සක්කාය දෘෂ්ටිය දුරු වෙනවා. එහෙත් අපි යන්තම් ඒ ගැන දැනුමක් ලැබලා තිබුණොත් හොඳයි. සූත්‍රයේ මැදදී ඒ පිළිබඳව ලොකු අදහස් ටිකක් ප්‍රකාශ වෙනවා. ලෝකය පිළිබඳව, ආත්මය පිළිබඳව ඇතිවෙච්ච සංකල්ප ටික. සත්වයේ ආත්මයක් ඇත. ආත්මයක් ඇත. සස්සතෝ ලෝකේ, සස්සවා සස්සතෝ ලෝකේ, අස්සතෝ ලෝකේ. එක්ක ඇත කියලා ගත්තත් යමක් ඇත, නැත කියලා ගත්තත් දෘෂ්ටිය. දිඨාසවෙන් මිදුණාට පස්සේ මේ ඇත නැත කියන අන්ත නැහැ. ඊළඟ ලෝකෙ හුඟාට අයට තියෙන ප්‍රශ්නයක් තමයි, ලෝකයේ කෙලවරක් තියෙනවද කෙලවරක් නැද්ද? කෙලවරක් ඇත කියලා ගත්තත් නැත කියලා ගත්තත් මේ දෘෂ්ටියේ ප්‍රතිඵලයක්, හරි දැකීම නොලැබීමේ ප්‍රතිඵලයක් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට මේ ත්‍රිපිටක ධර්මයේ සඳහන් සූත්‍රයකට අනුකූලවයි මම මේ දිඨාසවේ කියන එක පැහැදිලි කරන්න යන්නේ. ප්‍රායෝගික අත්දැකීම් ක්‍රියාවට නොගෙන ඒ ටික කතා කළාම ප්‍රමාණවත්. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවය අනිකක්, ශරීරය අනිකක්. තං ජීවං තං ශරීරං. ජීවයත් ශරීරයත් එකක්. ඒ වගේම මොන අපිට හුඟක් දෙනකොට තියෙනවා, සත්‍යය මරණින් මත්තේ උපදිනවද නැද්ද? සත්‍යය මරණින් මත්තේ උපදිනවද නැද්ද? ඒ උපදිනවා කිව්වත් දෘෂ්ටිය. සත්‍යය මරණින් මත්තේ උපදින්නේ නැද්ද? නැහැ කිව්වත් දෘෂ්ටිය. සත්‍යය මරණින් මත්තේ උපදින්නේද වෙයි, නූපදින්නේද වෙයි කිව්වත් මේ දෘෂ්ටිය. එතකොට දැන් ඔන්න බලන්න, අපි මෙන්න මේ බඳු අදහස් වලින් පවා මිදෙන්න ඕනේ. එතකොට අපිට දැන් මහ පුදුම ප්‍රශ්නයක් වෙනවා. සත්‍යය මරණින් මත්තේ උපදිනවා කිව්වත් වැරදි නං, උපදින්නේ නැහැ කියලා කිව්වත් වැරදි නං, අපි ජීවිතේම මේ බුද්ධ ආගම කියලා ඇසුරු කරලා තියෙන මේ ටිකනේ. නැවත සිදුවෙන උපත දිහා බලාගෙන නේ හැම පින්කමක්ම කරලා තියෙන්නේ. ඒක දෘෂ්ටියක් නං, අපි බුද්ධ ආගම කියලා ඇසුරු කළ දේ අතහරින වෙයිද? ලොකු කුකුසක් ඇති වෙන්න පුළුවන්. සත්‍යන ඒකයි මම කියුවේ, මම මේ ත්‍රිපිටකේන සූත්‍රයකින්මයි මේ කරුණු කියන්නේ. බොහෝ සූත්‍ර තියෙනවා. ඕනම් කියවලා බලන්න, චූලමාලුන්ගේ පුත්ත සූත්‍රය සංයුත්තනිකයි. බොහෝ සූත්‍ර තියෙනවා. චූලමාලුන්ගේ පුත්ත හාමුදුරුවන් තිබිච්ච ලොකු දෘෂ්ටිවාද ඔය ටිකෙන් කියවුනේ. මෙන්න මේ ටික දුරු වෙනවා මාර්ගඥානයට සෝතාපන්න වෙනකොට. ඔන්න සෝතාපන්න වුණා නම් කවුරු හරි උනාය කියලා හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි සත්‍ය මරණින් මතු උපදිනවා කියන අදහසත් නේ උපදින්නේ නැහැ කියන නිකම්ම මේ අදහස නැති වෙනවා නෙමෙයි හේතු යුක්ති ඇතුවයි ඒ අදහස නැති වෙන්නේ ඊළඟට අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං මේ ජීවයත් අනිකක් ශරීරයත් අනිකක් ජීවයත් ශරීරයත් එකක් කියන අදහස දැන් අපි ඒක මතු පිටට අරගෙන නිදර්ශනයක් එක්ක ඒ අදහස කතා කළොත් අපි හුඟක් දෙනකොට තේරෙවි දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා එයින් පැහැදිලි කරන අර්ථය මොකක්ද කියලා අතු ඉති මල් දඬු කඳ මුල් මෙන්න මේ බඳු දේ ඇති තැනකට අපි කියනවා මොකක් කියලාද ගහක් කියලා එතකොට දැන් බලන්න ගහ කියන්නේ මුලටද ගහ කියන්නේ කඳටද ගහ කියන්නේ අතු වලටද ගහ කියන්නේ ඉති මල් කොළ වලටද එහෙනම් ගහ කියන්නේ මොකටද ඔක්කොටම ගහ කියනවා ඔක්කොටම ගහ කියනකොට මොකද්ද ඒ දෘෂ්ටිය අන්න මං කියපු එක තමයි තං ජීවං තං ශරීරං මේ දෙකම එකයි අතු ඉති ගහ දඬු කඳ මුල් tikai ගහයි මේ ඔක්කොම එකක් දැන් සමහර කෙනෙකුට එනවා අතුත් ගහ නෙමෙයි තිත් ගහ නෙමෙයි කොළත් ගහ නෙමෙයි කඳක් ගහ නෙමෙයි මුලුත් ගහ නෙමෙයි ගහ අනෙකක් අවයව ටික අනෙකක් මේ දෙකත් සෘෂ්ටිය අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං බලන්නකෝ මේ ධර්මයේ එන වචනයක් අර්ථවත් වෙනකොට පුච්චර ප්‍රායෝගික දහමක්ද හෙලි වෙන්නේ කියලා දැන් අපි ගහක් ගහ කියලා කතා කරන්නේ මේ අපට පෙනෙන කොළ මල්ලි ටිගෙඩි අතු කඳ මුල් මේ ඔක්කොටම අපිට අපි හැමතිස්සෙම ඉන්නේ කොතනද තං ජීවං තං ශරීරං ජීවයත් ශරීරයත් දෙකම එකක් කියන තැන තමයි අපි සෝතාපන්න වෙනකොට මාර්ගඥානයට එනකොට මෙන්න මේ බඳු තැන්වල පවා දෘෂ්ටි ලිහිලා මේ දෙක දෙකක් කියලා අරගෙන වෙන්නෙත් නෑ ඊට වැඩි දැක්මකට දර්ශනයකට එළඹ සිටින්නට ඕන මේ දර්ශන ඥානයත් එක්ක මාර්ගඥානයත් එක්ක අපි මේ පිළිබඳව ඉදිරියේ කතා වෙනවා අපි එතනට තාම ආවේ නෑ අපි මේ ආශ්‍රව කියන්නේ මොනවද කියලානේ කතා කරන්නේ එතකොට දැන් තේරුම් ගන්න පෙනෙනකොට අපි මේ ගහමයි කියන අදහසක් උපදිනවා. දැන් අපි හොයලා බලනකොට මුලද ගහ, කඳටද ගහ කියන්නේ, අතුවලටද ගහ කියන්නේ, ඉටි කොළ මල් ගෙඩිවලටද ගහ කියන්නේ හොයලා බලනකොට ගහක් නේ. ඔන්න දැන් ගහක් ඉස්සෙල්ලා තිබුණා, තියෙනවා කියලා ගත්ත එක දෘෂ්ටිය. දැන් බෙදලා බැලුවාම හම්බ වෙන්නේ මොකද්ද? ගහක් නැහැ. ගහක් නැහැ කිව්වා. ධර්මයේ අමාරුයි කියලා හිතන්න එපා. එහෙනම් මොකද්ද මේක? මේක මහා අමාරු ධර්මයක් නෙමෙයි. ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. මොකද්ද අපි මේකට කියන්නේ කියලා හිතාගන්න බැරි එකක් කියලා හිතේ. නමුත් මේ තුල යෙදෙන දර්ශනයේ නුවණ හරියට යෙදුනහම අපිට මේවා ගැටලු නෙමෙයි, මේවා ප්‍රශ්න නෙමෙයි, අමාරු නෙමෙයි. දැන් අපිට ගහක් තියෙනවා කියනකොට අදෘෂ්ටියක් ඇත සස්සතෝ ලෝකේ බලලා බෙදලා බෙදලා ගහක් කියලා එකක් නැහැ කොළත් ගහක් නෙමෙයි මලුත් ගහක් නෙමෙයි ගෙඩිත් ගහක් නෙමෙයි අතුත් ගහක් නෙමෙයි කඳත් ගහක් නෙමෙයි මුලුත් ගහක් නෙමෙයි ගහ නැහැ අසතෝ ලෝක ගහක් නැහැ මෙන්න මේ දෙපැත්තටම නොයැටෙන අන්ත ඇසුරු නොකරන දෙක්මකට එන එකයි දර්ශනය කියලා කියන්නේ. එතකොට අපි තාම මෙන්න මේ අන්ත ඇසුරු කරන්නේ, දෘෂ්ටි ඇසුරු කරන්නේ. ඒ නිසා අපි හැම මොහොතකම මේ දිඨාසවේන් යුක්තයි. යම් මොහතක අපි දිඨාසවයෙන් මිදෙන්නේ සෝතාපන්න මාර්ගඥානයට සත්වයා මරණින් මත්තේ උපදිනවා කියන සම්මතයේ තමයි අපි ගැඹුරෙන් බැසගෙන ඉන්නේ බෞද්ධකම කියලා කතා කරන්නේ ඕකට. අපි වාද කරනවා සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන ආගමික වාද කරනවා අපි උපදිනවා කියලා කියනවා. අපි දෙගොල්ලම ඉන්නේ කොහෙද? එක්තරා දෘෂ්ටියක ඉන්නේ. ඒ නිසා අපි සත්වයා මරණින් මත්තේ උපදිනවා කියලා කිව්වත් බුදුදහමේ එන වැරදි දෘෂ්ටියක ඉන්නවා. සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා කිව්වත් තවත් දෘෂ්ටියක ඉන්නවා. අපි දෙගොල්ලම ඉන්නේ දෘෂ්ටිවල. දැන් අපිට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කොතනින්ද? සත්වයා කියන්නේ කවුද කියලා හෙව්වොත් රූපයේද සත්වයා, වේදනාවද සත්වයා, සංඥාවද සත්වයා, සංඛාරයේද සත්වයා, විඥානයේද සත්වයා කියලා අපි හොයලා බැලුවොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටික අපිට හම්බ වෙන්නේ මොනවද? මේ ටිකේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අසුභ වූ, වහා නැසෙන, හේතු නිසා හටගෙන නැසී යන ධර්මතාවයක්. එතකොට මේ බඳු ධර්මතාවයක් දකිනකොට රූපේ සත්‍යයක්, වේදනාවේ සත්‍යයක්, සංඥාවේ සත්‍යයක්, සංඛාරයේ සත්‍යයක්, විඥානයේ සත්‍යයක් හම්බ වෙයිද? බුදුහාමුදුරුව අහනවා රූපේ සත්‍යයක්ද? නොහිතම් බන්ති නෑ ස්වාමීනි. එහෙනම් වේදනාව සත්‍යයක්ද? නොහිතම් බන්ති නෑ ස්වාමීනි. එහෙනම් සංඥාව සත්‍යයක්ද? නොහිතම් බන්ති. සංඛාරයේ සත්‍යයක්ද? නොහිතම් බන්ති නෑ ස්වාමීනි. විඥානයේ සත්‍යයක්ද? නොහිතම් බන්ති. එහෙනම් මෙහෙම පහම සත්‍යයක්ද? නොහිතම් බන්ති නෑ ස්වාමීනි. එහෙනම් මේ පහට පහෙන් බැහැරව සත්‍යයක් ඉන්නවද? නොහිතම් බන්ති. එහෙමත් යෙදෙන්නේ නෑ. එහෙනම් මේ පහ ඇතුලේ සත්‍යයක් ඉන්නවද? නොහිතම් බන්ති. එහෙම යෙදෙන්නේ නැත්. එහෙනම් දැනුත් සත්වයක් නැත්නම් සත්වයක් මරණින් මත්තේ යනවා හෝ නොයනවා හෝ කියන කතාව වළංගුද? අපි මේ යන යථාර්ථයේ දර්ශනය තුල අපිට හම්බ වෙන්න ඕන සත්වයා කියන දෘෂ්ටිය විසඳෙනකොට, සත්ව පුද්ගල ආත්ම කියන දෘෂ්ටිය විසඳෙනකොට යනවද, එනවද, ඉන්නවද නැද්ද කියන කතා එකක්වත් වළංගු වෙන්නේ නැහැ. එහෙම කතාවක් යෙදෙන්නෙම නෑ. මේ දිඨාසවෙන් මිදෙනවා කියනකොට, දර්ශනයට එනවා කියනකොට අන්නේ සත්ව පුද්ගලාත්ම සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය දුරු වෙනකොට අපි හේතුඵල ධාමයක්, ස්කන්ධයන්ගේ ධාතුන්ගේ පැවැත්මක් දකිනකොට මෙතනමයි පුද්ගල භාවය නැති වෙන්නේ. පුද්ගල භාවය කියන්නේ සම්මුතියක්, පුද්ගල භාවය කියන්නේ දෘෂ්ටියක් හැටියට දකිනකොට යනවද, එනවද, ඉන්නවද නැද්ද, ජීවය එකක්ද, ශරීරය අනෙකක්ද, ජීවියත් ශරීරයත් එකක්ද, මේ එකද ප්‍රශ්නයක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඔක්කොමයි එකවර දුරු වෙන්නේ. ඉතින් මෙන්න මේ බඳු ආකල්ප සංකල්ප මත අපි පැවතිලා තියෙන්නේ දිඨාසවේ නිසා. දෘෂ්ටි ඇසුරු කොට තමයි අපි හැම මොහොතකම, හැම වෙලාවකම මේ ලෝකේ ඇසුරු කරලා තියෙන්නේ දෘෂ්ටිමය වශයෙන්. ඊළඟට අවිජ්ජාසව කියලා එකක් තියෙනවා. අවිජ්ජාසව. අවිජ්ජාසව කියලා කියන්නේ අවිද්‍යාශ්‍රවය. අවිද්‍යාවේ ස්වභාවය තමයි තිබෙන යථාර්ථය වහලා නැතිම දෙයක් පෙන්වීම. ඒ සඳහා අපි අතීතයේ කතා කරපු පුංචි නිදර්ශනයක් තියෙනවා, උපමාවක් තියෙනවා. ඒක මේ වෙලාවේදීත් මතු කරගත්තොත් හොඳයි, ප්‍රයෝජනවත් වෙනවා. ඒක නැවත ඇහුවට කමක් නැහැ. විල් යායක් මැදින් වැටිච්ච පාරක් තියෙනවා. විල් යාය මැද නතර වෙලා ඉන්න මිනිස්සෙක් ඉන්නවා පේනවා. දකුණු පැත්තේ උන්න පාර දිගේ දකුණු දිශාවේ ඉඳලා උතුරු දිශාවට එන මිනිස්සෙකුත් ඉන්නවා. උතුරු පැත්තේ ඉඳලා දකුණු දිශාවට යන මිනිස්ස සමූහයකුත් ඉන්නවා. අනුපකල්පනය කරගන්න දැන්. ඔන්න උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට යන මිනිස්සු කණ්ඩායම මේ පාර දිගේ වෙල් යාය ළඟට ඇවිල්ලා එතන හෙව නැති ගහක් තියෙනවා. ටිකක් විවේක ගන්න නතර වෙනවා. නතර වෙලා ඉන්න මේ පිරිසට පේනවා වෙල මැද්දේ ඉන්න මිනිස්සෙක්ව. වෙලබැද්දේ ඉන්න මිනිසෙක්ව දකින මේ අය අතරේ ඒ මිනිස්යා පිළිබඳව සංවාදයක් ඇති වෙනවා. එක්කෙනෙක් කියන ඔය වෙලමැදේ ඉන්නේ ඔය මිනිස්යාව මහා බ්‍රහ්මයා මවන ලදි. මහා බ්‍රහ්මයා තමයි මැව්වේ. එතකොට තව පිරිසක් ඒක ප්‍රතික්ෂේප කරන ඔබේ ඔය අදහස වැරදි. මහා බ්‍රහ්මයා නෙමෙයි මැව්වේ මිනිස්යාව, ඊශ්වරයා. ඊශ්වරයා තමයි ඔය මිනිස්යාව මැව්වේ. තවත් කෙනෙක් ඉදිරිපත් කළගෙන ඔබේ අදහසත් වැරදි. ඔය මිනිස්යාව මැව්වේ ඊශ්වරයා නෙමෙයි දෙවියන් වහන්සේ. ਸਰව බලධාරී දෙවියන් වහන්සේ තමයි ඔය මිනිස්යාව මැව්වේ. තවත් කෙනෙක් කියන ඔබේ අදහස් වැරදි. ඔය මිනිස්යාව කවුරුවත් මැව්වා නෙමෙයි. ඉබේම හටගත්තා. ඉබේම හටගත්තා. මේ අදහස් ප්‍රතික්ෂේප කරමින් තව කෙනෙක් කියන ඔය මිනිස්යා උතනට ආවේ පෙර භවයක ඉඳලා. පෙර භවයක ඉඳලා උතනට ආවේ. තව කෙනෙක් කියන ඔය මිනිස්යා උතනින් මෙරිලා මතු භවයකටත් යනව, නැවත උත්පත්තියකටත් යනවා කියනවා. තව කෙනෙක් කියනවා නේ ඔය මිනිස්යා හරි සිල්වත්, බලන්නකො සිල වෙන්නවත් නෑ, හරිම සාන්තයි, හරිම යහපත්. ඒ මිනිස්යාව මට අයිති කරගන්න නැත්තම් ලෝභ කමකුත් ඇති වෙනවා. තව කෙනෙකුට හිතෙනවා නේ ඔය මිනිස්යාව තියන්න හොඳ නෑ, ඔතනින් මරලා දාන්න ඕන. ද්වේෂයකුත් එනවා මිනිස්යා නිසා. තව කෙනෙක් කියනවා නේ ඔය මිනිස්යාගේ කේස් ලොම් නියද සම්මස්නහර තියෙන්නේ, දෙතිස් කුණුප තියෙන්නේ, මහා පිළිකුල් අසුභාසාර දෙන්නේ තියෙන්නේ කියලා පිළිකුලට අදහසක් පහළයි. තව කෙනෙක් ඉදිරිපත් කළා කියන ඔය මිනිස්යාගේ ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, නාසයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, හිතත් අනිත්‍යයි, ඔක්කොම අනිත්‍යයි. මේ වගේ විවිධ අදහස් පළ කරනවා. ඔන්න ඔය අතරේ අර දකුණු පැත්තේ ඉඳලා උතුරු දිශාවට එන සත්පුරුෂේ ටිකක් විවේක ගන්න මේ වෙල්යාය පසු කරගෙන ඇවිල්ලා අර මිනිස්සු ඉන්න සෙවණටම එනවා. ආවම ඔන්න අර මිනිස්සුන්ගේ අදහස් ටික විමසනවා. ඔබ පසු කරගෙන ආපු අර වෙලමැද්දේ සිටි මිනිස්යාව මැව්වේ මහා බ්‍රහ්මයා නේද? එතකොට යා කියන ඔබේ අදහස් මහා මිත්‍යා දෘෂ්ටියක්. ඔක අත්හැර ගන්න. ඔක මිත්‍යාවක්. ඊළඟට අනිත් කෙනා කියනවා නෑ නෑ, මහා බ්‍රහ්මයා නෙමෙයි මෙව්වේ, යා මවල තියෙන ඊශ්වරයා නේද? ඔබේ අදහසත් මිත්‍යා දෘෂ්ටියක්, වැරදි සංකල්පයක්. ඊළඟට අනිත් කෙනා කියනවා ඔය මිනිස්යා මෙව්වේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ නේද? පින්වත, ඔබේ අදහසත් වැරදි, මිත්‍යා දෘෂ්ටියක්, ඔබ දුරු කරගන්න. අනිත් එක්කෙනා කියනවා හේතුක අපත්‍ය වාදේ. දැන් බ්‍රහ්ම නිර්මාණවාදය, දේව නිර්මාණවාදය, ඊශ්වර නිර්වාණවාදය දැන් කියවුණා. අහේතුක අපත්‍තික වාදය. අනිත් එක්කෙනා කියන ඔය මිනිස්සයා ඉබේ හැටගත් කෙනෙක් නේද? අර සත්පුරුෂයා කියන ඔබේ අදහසත් මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න, අත්හැරගන්න. එතකොට අනිත් එක්කෙනා කියන ඔය මිනිස්සයා උතන්ට ආවේ පෙර භවයක ඉඳලා නේද? පින්වත, ඔබේ අදහසත් වැරදි. අනිත් එක්කෙනා කියන ඔය මිනිස්සයා උතනින් මෙරිලා මතු භවයකට යනව නේද? ඔබේ අදහසත් වැරදි, මිත්‍යා දෘෂ්ටිය. ඔය මිනිස්සයා හරි සාන්තයි නේද? බොහොම යහපත් නේද? මට අයිති කරගන්න පුළුවන් වෙයි නේද? ඔබෙත් තියෙන වැරදි සංකල්පයක්. ඔය මිනිස්සයා මරලා දාන්න ඕන නේද? ඔබත් ඇති කරගත්ත වැරදි සංකල්පයක් ඔය තියෙන්නේ. අනිත් එක්කෙනා කියනවා නේ ඔය මිනිස්සයාගේ මේ කෙස්ලොම් නියදත් සම්මාස්මී ඔක්කම අසුභාසාර දුකද පිළිකුල් දේ නේද? ඉන්නත ඔබේ අදහසිත වැරද්දක් තියෙනවා. ඔය මිනිස්සයාගේ හැකනනාසේ දිව ශරීරයේ මන මේ ඔක්කම අනිත්‍යයි නේද? අනිත්‍ය දේ නේද මිනිහට තියෙන්නේ? පින්වත, ඔබේ අදහසත් වැරදි. මෙහෙම කිව්වහම මේ මෙතන ඉන්න පිරිස වාදයක් කරන උඹ මහා මෝඩේ, අපි කියන දේ ප්‍රතික්ෂේප කළා තමුසේනම් උම්මත්තකයක් වෙන්නේ නැති කියලා. එතකොට මේ සත්පුරුෂයා කියනවා පින්වතුනි මාත් එක්ක වාද විවාද කරන්න ඕනේ නැහැ, මම බොහෝම කෙටි මාර්ගයකින් ඔබලංව එතනට එක්කන් එන්නම්. එන්න යන්න මාත් එක්ක. මේ පිරිසව එක් කරගෙන යනවා වෙලමැදට. වෙලමැදට යනකොට කවුද වෙලමැද ඉන්නේ? පාම්බයේ. වෙලමැද ඉන්නේ පඹේ. පඹයා හැටිය, පඹයා පඹයා හැටියටම දකිනකොට මේ අයට මිනිස්සෙක් කියලා ගත්ත අදහස ඉතුරු වෙනවද? නැහැ. මිනිස්සෙක් කියන අදහස දුරු වෙනවා. මිනිස්සෙක් කියන අදහස දුරු වෙනකොටම බ්‍රහ්මයා මැව්වද, ඊශ්වරයා මැව්වද, දෙයියෝ මැව්වද, ඉබේ හැටගත්ත පෙර ඉඳලා ආවද, අනාගතයට යනවද, අනිත්‍යද අසුබද මේ කියන ප්‍රශ්න ඔක්කොම ඉතුරු වෙනවද? මනුස්සයා කියන සංකල්පයේ බිඳ වැටෙනකොටම ඒ වටා ගෙතුණු යම්තාක් දෘෂ්ටි සංකල්ප වේනම් ඒ ඔක්කොම එකවර බිඳ වැටෙනවා. එතකොට දැන් අර ගහ යට ඉඳගෙන වාද විවාද කරපු අයට ඒ එකම වාදයක් විවාදයක්වත් පවත්වන්න ඉඩක් නෑ. ඔක්කොම එකවරම බිඳ වැටෙනවා. මොකද මේ ඔක්කොම ගොඩ නැගිලා තියුනේ මේ ඉන්නේ මිනිස්සෙක් කියන වරද මතයි. මේ ඉන්නේ මිනිස්සෙක් කියන දැක්මට ඇවිල්ලයි දෙයියෝ මැව්වා, බ්‍රහ්මයා මැව්වා, ඊශ්වරයා මැව්වා, ඉබේ හටගත්තා කියන අදහස් ඔක්කොම ටික පහළ වුණේ. ඉන්නේ මිනිස්සෙක් නොවේය කියලා දකිනකොටම, පඹේක් ඉන්නේ කියලා දකිනකොටම අර කියන දෘෂ්ටි ආසව ටික ඔක්කොම දුර වෙලා යනවා. දැන් දර්ශන ඥානයට එනවා කියලා කියන්නේ මෙන්න මේ බඳු අවස්ථාවක්. පඹය පඹය හැටියට දකිනවා. ස්කන්ධ ස්කන්ධ හැටියට, ධාතු ධාතු හැටියට, ආයතන ආයතන හැටියට දකිනවා. දැන් ස්කන්ධ ධාතු ආයතන ඇති තැන තමයි අපට පුද්ගලයෙක්ව පේන්නේ, සත්වයෙක්ව පේන්නේ. අර ගහ යට හිටපු පිරිස වගේ තමයි අපිත්. මේ පඹේක් දිහා පඹේක් ඇති තැන තමයි මිනිස්සෙක් කියලා කෙනෙක්ව දකින්නේ. මිනිස්සෙක් සත්වයේ පුද්ගලයේ දකින නිසා තමයි අපිටත් අර කියපු දිඨාසව ඔක්කොම පිහිටලා තියෙන්නේ. යම් දවසක යම් මොහොතක මෙන්න මේ පඹයා පඹයා හැටියට දකිමින් පඹය පඹය හැටියට දකිමින් මිනිස්සෙක් කියන සංකල්පය මිත්‍යාවක් කියලා දකිනකොට ඒ මොහොතයි දිඨාසවේ බිඳ වැටීම. දිඨාසවේ බිඳ වැටීම මාර්ගයේ ආරම්භය එතන වෙනවා. ඊළඟට පඹය පඹය හැටියටම හඳුනා ගැනීම. පඹය පඹය හැටියටම හඳුනා ගන්න අවස්ථාව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. පඹය පඹය හැටියට නොදැනීම සමානයි අවිද්‍යාව. පඹය ඇතිතැන මිනිස්සෙක් කියලා ඇති කරගත් අදහස සමානයි මිත්‍යා දෘෂ්ටිය, මෝහය. එතකොට දර්ශනයට එනකොට මිත්‍යා දෘෂ්ටිය දුරු වෙනවා. මිත්‍යා දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනවද? අවිද්‍යාව දුරු වෙන්නේ රහත් ඵලයෙන්. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිච්ඡ, අවිද්‍යාව දුරු වෙන්නේ රහත්. එතකොට මුල් අවස්ථාවේදී වෙන්නේ මේ ඉන්නේ පඹයෙක් කියන අනුමාන දැනුම තියෙනවා. ඒකම පඹයෙක් ඇති දැන මිනිස්සෙක් කියන අදහසක් ඉපදිලා නේද කියන යථාර්ථයද. හැබැයි හරියටම පඹය පඹය හැටියට දැනගෙනම පඹය පඹය හැටියට දකිමින්ම මේ සියලු ආශ්‍රවක්ෂේ වෙන්නේ රහත් ඵලෙ. එතකොට අවිජ්ජානුසේ කියලා කියන්නේ අපිට හැම වෙලාවෙම හැම මොහොතකම මේ මාර්ගයට ආවත් මේ මාර්ගයට එනකොට හිතන්න එපා පඹය පඹය හැටියටම දකින්නයි කියලා. පඹයක් ඇතිතන මිනිස්සෙක් කියන අදහසක් උපදිනව නේද? එහෙම දෘෂ්ටියක් උපදිනවද කියන දැක්මයි එන්නේ. ආශ්‍රක්ෂේ වුණා නෙමෙයි, අවිජ්ජාසවේ දුරු වුණා නෙමෙයි, රහත් ඵලේනුයි ඒ අවිජ්ජාව දුරු වෙන්නේ. ඒ තාක්කල් අපිට මෙන්න මේ වැරද්ද වෙනවා. ඒ නිසායි ප්‍රතිපදාව දක්වද්දී අනුප්පන්නානං ආසවානං උප්පාදාය. මෙන්න උපනාශ්‍රව උපදිනවා, උපන්නාශ්‍රව වැඩෙනවා. එතකොට අපි ඉන්න තැන මේ දර්ශනයට ආවත් ආපු කෙනාවටත් නූපන්නාශ්‍රවය උපදිනවා, නූපන්න කුසලය උපදිනවා. ඒ කියන්නේ මේ බලනකොට මේ සතා පුද්ගලයා කියන අදහසම උපදිනවා, මේ ගහය කොළය ගේය කියන අදහස උපදිනවා. හැබැයි උපදිනකොට මෙයා දන්නවා පඹයක් ඇති තැනයි මේ අදහස උපන්නේ කියන. එයාට අන්න දැක්ම අන්න දර්ශනය එක වෙන්නේ. ඊළඟට එයා බලනවා මේ මිනිස්සෙක් හැටියට සත්වයෙක් හැටියට පෙනුනේ මොකක්ද? අන්න අර වෙලමැද්දට ගිහිල්ලා බැලුවා වගේ විමසලා බලනවා මොනවද තියෙන්නේ රූපයේ, සත්වයේ වේදනාව, සංඥාව, සංඛාර, විඥානස. අන්න එතකොට අරමුණට ලැබෙනකොටම, ආයතනයේට අරමුණ ලැබෙනකොටම අකුසලයට එනවා. ආශ්‍රවයට එනවා. මේ සත්වයා පුද්ගලයා හැටියටම යමක් දෙයක් හැටියටම හැඳිනීම වෙනවා සෝතාපන්න වෙච්ච කෙනාට. හැබැයි යා ඒ අදහස උපන්නට දන්නවා මේක ආශ්‍රවයක් කියලා. මේ හටගත්තේ දුකයි කියලා දන්නවා. අපි ඉදිරියේ ටික තව විස්තර වෙනවා. නූපන්න ආශ්‍රවයේ උපදිනවා අශ්‍රවතුමත් පුතුජනයා මොකද කරන්නේ? ඒ උපන්න ආශ්‍රවයේ තව දිගට එහාට පවත්වනවා. ශ්‍රුතවත් ආරිය ශ්‍රාවකයා මොකද කරන්නේ? මේ ආශ්‍රවයක් උපන්නා කියලා ඒ උපන් දෘෂ්ටිය බිඳෙන විදියට, නිරුද්ධ වෙන විදියට, නූපන්න ආශ්‍රවය නූපදින විදියට, උපන්න ආශ්‍රවය ගෙවෙන විදියට යෝනිසෝ මනසිකාර්යය පවත්වනවා. මේ අවිද්‍යාව දුරු වීම දක්වා යම් දවසක එනවා. මෙන්න මේ ආයතනයට අරමුණ ගැටෙනකොට සත්වයාය පුද්ගලයාය කියන අදහස උපදින්නෙම නැහැ. ස්කන්ධයෝ ධාතුව ආයතනය කියන මේ දැක්මම එළඹ සිටින දවසක් එනවා. අර අපි සතිපට්ඨාන සූත්‍රය ගැන ගිය මාසේ කතා කරනකොට කිව්වේ ගවඝාතකයෙක් හෝ අන්තේවාසිකයෙක් ගවයෙක් මරලා සතරමං අන්දියක මස් ගොඩ ගහලා තියෙනකොට දැන් මස් කියලා යමක් දකිනවා මිසක් ගවයෙක් නම් ගවයෙක් කියන අදහස නම් එන්නෙම නැහැ. ගවයා කියන අදහස එහෙම් පිටින්ම දුර වෙලා මස් කියන සංඥාවම එළඹ සිටිනවා. ඒ වගේ යම් දවසක මේ උපදින උපදින ආශ්‍රවය දුර වෙන විදිහට බලමින් ඉන්න විට යම් දවසකම මේ සත්ව පුද්ගලාත්ම කියන අදහස එහෙම් පිටින්ම දුර වෙලා ඇති යථාර්ථයේම පඹය හැටියටම මෙටි මෙටි හැටියටම ධාතුව ධාතුව හැටියටම ස්කන්ධ ස්කන්ධ හැටියටම ආයතන ආයතන හැටියටම ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය හැටියටම සෙවනැල්ල සෙවනැල්ල හැටියටම ආලෝකය ආලෝකය හැටියටම පෙනී සිටින දවසක් එනවා. එදාට බලන්න ආය දෙයක් නැහැ, හිතන්න විමසන්න දෙයක් නැහැ. එදාට අවිද්‍යාව ඉතුරුක් නැතුවම දුරු වෙලා ආශ්‍රවණය ආශ්‍රවක්ෂය වෙලා එදාට කිනවා තන්නා. ඉතින් අන්නේ ආශ්‍රවයේ දුරු වෙන තාක්කල් අපිට හැමතිස්සෙම ආයතනයට ගැටෙනකොට අපිට පේන්නෙම සත්ව පුද්ගල ආත්ම යමක් දෙයක් ද්‍රව්‍යයක් කාරණාවක් කියන ස්වභාවයෙන් තමයි පෙනී සිටින්නේ. මෙන්න මේ ඇසුරයි අවිද්‍යාව ඇසුර කියලා කියන්නේ. දැන් අපි දුරු කරන්න යන්නේ, අපි දැන් ප්‍රතිපදාව ගැන කතා කරන්න යන්නේ මෙන්න මේ කාම භව ditthi අවිද්‍යා කියන මේ සතර ආශ්‍රවයම දුරු කරන වැඩපිළිවෙලයි. ඒ සඳහායි දැන් අපිට මේ සූත්‍රය තුලින් කරුණු හොයන්න වෙලා තියෙන්නේ. දැන් පින්වතුන් දන්නවා ආශ්‍රව කියන්නේ මොකක්ද? ඒ ආශ්‍රව කි ආකාරයකින් තියෙනවද? මොන මොන ස්වභාවයන්ගෙන් පවතිනවද? ඊළඟට ඒ ආශ්‍රව නිසා සසර ගමනේදී අපට අත්විඳින්න වෙන මේක්තිස් භවයේ උප්පත්තිය සිදුවෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මේ සියල්ල අත්විඳින්න වෙන්නේ මේ ආශ්‍රව නිසා නම්, එහෙනම් මේ ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්න නම් මේ ආශ්‍රව දුරු කළ යුතුයි නේද? මෙන්න මේ ප්‍රශ්නාර්ථයෙන් තෝන. එහෙනම් මේ ආශ්‍රව දුරු කරන්නේ කොහොමද? මොකද්ද කරන්න ඕන? අන විමර්ශන ඥානයේ සොයා යාමේ නුවණ අපි දැන් පහළ කරගන්න ඕන. ඒ අනුවයි අපි මේ සූත්‍රයෙන් ඉදිරියට එන අදහස් පිළිබඳව විමසා බලන්නට යොමු වෙන්නේ. අපිට දැන් ඉතුරු වෙලා තියෙනවා දස්සනා පහතබ්බා. අත්ති භික්ඛවේ ආසව දස්සනා පහතබ්බා. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව මොනවද කියලා දැනගන්න. ඉතින් මේ විනාඩි කීපයක් තියෙනවා තව. නමුත් ඒක අලුතෙන් පටන් අරගෙන කතා කරන්න වෙලාව මදි. ඒ නිසා අපි ඒ ටික කතා කිරීම දහවල් දාණයෙන් අනතුරුව මේ පිළිබඳව කතා කරනවා. දැන් අපි අපේ අනුශාසනාව මේ පිළිබඳව කළ සබ්භාස ආශ්‍රව පිළිබඳව කළ හැඳින්වීමෙන් නිමාවටපත් කරනවා. දයනන් දැන් අපි හැම දිනාටම මේ උතුම් කුසල පුණ්‍ය බලයෙන් උතුම් සද්ධර්මයේම අවබෝධ වේවා, නිවන් සුවයෙන් සැනසීම සිද්ධ වේවා.